సరి ప్రేమదాస విపక్ష నాయకుతుమా.
ගරු කතානායකතුමනි, රටක මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීමට බැංකු පද්ධතිය මගින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙන රජය විසින් වරින් වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ බැංකු පද්ධතියේ පැවැත්මට ඍජු බලපෑම් එල්ල කරන අතර එය සමස්ත ආර්ථිකයටම බලපෑම් ඇති කරනු ලබන වර්තමාන රජය විසින් රටේ මූල්‍ය ශේෂ්ත්‍රය සහ බැංකු පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් සිටින බවට පෙනී යනවා. මහජන මුදලින් ගොඩනැංගුණු රාජ්‍ය බැංකු පද්ධතිය උපයෝගී කරගනිමින් රජයේ පාර්ශ්වයේ හිතවාදීන් සහ ගජමිතුරුවන් සඳහා අසාධාරණ සහ පිළිගත නොහැකි ආකාරයේ මූල්‍ය සහන සලසා ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා වන මෑතකාලීනව උදාහරණය වන්නේ DS ගුණසේකර පෞද්ගලික සමාගමට ලංකා බැංකු ශාඛාවක් මගින් සිගරට් තොග රැස්කිරීම සඳහා රුපියල් බිලියන 3.145ක ණය මුදලක් අනුමත කිරීම. 2021 වර්ෂය සඳහා වූ අයවැය මගින් සිගරට් මිල වැඩි වේ යයි යන බලාපොරොත්තු මත එම වැඩිවන මිලෙහි වාසිය ලබාගෙන ලාභ ඉපයීමට මෙම ණය මුදල් ලබා දී තිබෙනවා. ගරු කතානායකතුමනි, මම කැමති මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියන්න, ලංකා බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ දෙදෙනෙක් මෙම ණය මුදල් අනුමත කිරීමට විරුද්ධ වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතු තමයි රජයේ ප්‍රමුඛතාවය ලබා දෙන සංවර්ධන කාර්යයක් නොවීම. ඒ වගේම දුම්වැටි භාවිතය අඩු කිරීම රජයේ අරමුණ නම් මේ රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධ වීම. ඒ වගේම ආණ්ඩුවට ලැබිය යුතු බදු ආදායම පුද්ගලික ව්‍යාපාරයකට ලබා ගැනීමට කටයුතු සැලැස්වීම. ගරු කතානායකතුමනි, මෙම ණය මුදල අනුමත කරලා තිබෙන්නේ පොලි අනුපාතයේ AWPLR monthly ධන එක, එනම් බැංකුවේ ගනුදෙනු කරන හොඳම ගනුදෙනුකරුවන්ට ලබා දෙන ණය පොලි අනුපාතිකයේ යටතේ. ඒ වගේම මේ DS ගුණසේකර පුද්ගලික සමාගම රුපියල් ලක්ෂ 1500ක අධික මුදලක් වංචා කර ණය තොරතුරු කාර්යාංශයේ, එහෙමත් නැත්නම් ක්‍රිප් එකේ අසාධු ලේඛනගත වුණු බ්ලැක් ලිස්ට් වුණු ආයතනයක්. ඒක අපිට අහන්න තිබෙන්නේ මේ රටේ සුළු ව්‍යාපාරිකයින්ට, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින්ට ණයක් ගන්නට ගියාම අමුතුම මාදිලියේ කොන්දේසි පනවන. ඔප්පු ගේන්නේ කියනවා, රජයේ අපකරුවන් ගේන්නේ කියනවා. ඒ වගේ ලෝකේ වටේ යවල තමයි පොඩි මනුස්සයට ණයක් දෙන්නේ. සුළු ව්‍යාපාරිකයින්ට, මධ්‍යම කාණ්ඩයේ ව්‍යාපාරිකයින්ට, කුඩා ව්‍යාපාරිකයින්ට මෙන්න මේ සැලකිල්ල තමයි ලබා දෙන්නේ. නමුත් ගුණසේකර පුද්ගලික සමාගමට ලබා දෙන්නේ සුපිරි පන්තියේ සැලකිල්ල. මොකද දන්නේ හේතුව? ගරු කතානායකතුමනි, එපමණකින් නොනවතී රාජ්‍ය බැංකු පද්ධතිය කෙරෙහි තවදුරටත් අතපොවමින් මෙවැනි අවිධිමත් ණය ලබා දීම ඇතුළු අයථා ගනුදෙනු වලට විරුද්ධත්වයේ ප්‍රකාශ කරන නිලධාරීන් පදනමකින් තොරව විටින් විට ස්ථාන මාරු කිරීම සිදු කරමින් සහ රජයේ අභිමතයන් අනුව කටයුතු කිරීමට හැකිවන ලෙස බැංකු ශේෂ්ත්‍රයේ විධායක කළමනාකාරීත්වයේ පත්කිරීම් සිදු කරන බවටද චෝදනා රැසක් ගොනු වෙලා තිබෙනවා. මෙම තත්ත්වය සමස්ත ආර්ථිකයටම බලපෑම් ඇති කරන ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුව මගින් අපකරණ අය ප්ලෙජ් ලෝන් ලබා දීමේදී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති මොනවාද? මෙලෙස සිගරට් එක රැස්කර පසුව ලාභ ලබා ගැනීමේ අරමුණින් ණය ලබා දීම ලංකා බැංකුවේ ප්‍රතිපත්ති වලට එකඟද? එසේ නොවේ නම් මෙවැනි ණය මුදලක් ලබා දීම සඳහා අනුමැතිය ලබා දුන්නේ කවුරුන් විසින්? එය යම්කිසි අදිසි හස්තයක හෝ දේශපාලන බලපෑමක් මත සිදු කරන ලද්දක්. නොවේසේනම් මෙවැනි ණය මුදලක් ලබා දීමට බලපෑ හේතු සාධක කවරේද? ණය මුදල අනුමත කිරීමෙන් බැංකුවට හෝ ආර්ථිකයට ලැබෙන වාසිය කුමක්ද? මෙවන්නක් සිදු කිරීම තුළින් බැංකුවේ මූල්‍ය ස්ථායීතාවයට දැඩි බලපෑමක් ඇති කරන බව රජය පිළිගන්නේද? නොවේසේනම් මන් දෙවෙනි ප්‍රශ්නය. මෙම අයථා ගනුදෙනුවේදී රුපියල් බිලියන 3.15ක ණය ලංකා බැංකු ශාඛාවක් විසින් අනුමත කර තිබේ. ලංකා බැංකු එක් ශාඛාවකට ණය ලබා දිය හැකි උපරිම සීමාව කොපමණද? මෙවැනි දැවැන්ත ණය මුදලක් එක් ව්‍යාපාරිකයෙකුට ලබා දීම මගින් එම ශාඛාවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අනෙකුත් පුද්ගලින්ට යම් අසාධාරණයක් සිදුවන බව රජය නොසිතන්නේද? මෙම දැවැන්ත ණය මුදල ලබා දුන් මාතර කටුවන සමාවෙන්න හම්බන්තොට කටුවන ශාඛාවට තවදුරටත් ලබා දිය හැකි ණය ප්‍රමාණය කොපමණ? එසේ උපරිම සීමාව ඉක්මවා ණය ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල කවරේද? මෙම ණය එල්ලුම් කිරීමේ සිට ණය මුදල නිදහස් කිරීම දක්වා බැංකුව විසින් අනුගමනය කර ඇති ක්‍රියාපිළිවෙල සහිත වාර්තා සහගත සභාගත කිරීමට රජය කටයුතු කරන්නේද? නොවේසේනම් ඒ මන්ද? දරු කතානායකතුමනි, තුන්වෙනි ප්‍රශ්නය. වාණිජ බැංකු මගින් ණය පහසුකම් ලබා දීමේදී අපකර කොලැටරල් තබා ගන්නා අතර එම අපකර නිදහස් කිරීමේදී යම් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන ලංකා බැංකුව මගින් ණය පහසුකම් ලබා දීමේදී අපේට තබාගත් දේපල බැංකුව විසින් අනුගමනය කරනු ලබන නියමිත ක්‍රමවේදයට පරිබාහිරව පසුගිය කාලය තුල නිදහස් කර තිබේ. පසුගිය මාස 3 කාල පරිච්ඡේදය තුල බැංකුව මගින් නිදහස් කරන ලද දේපල සහ අනුගමනය කරන ලද පසුගිය මාස 3 කාල පරිච්ඡේදය තුල බැංකුව මගින් නිදහස් කරන ලද දේපල සහ අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොවේසේනම් ඒ මන්ද? 4. ලංකා බැංකුවේ මහා කල්මනාකරු පත් කිරීමේදී සුදුසුම පුද්ගලින් නොසලකා හර තිබෙනවා. එමෙන්ම හිටපු මහා කල්මනාකරුට විශාල මුදලක් අවිධිමත් ලෙස ලබා දී විශ්‍රාම ගන්වා තිබෙනවා. එසේම පසුගිය වසර තුළ රජයේ අත්නෝමතික තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත ක්‍රමවේදෙන් පරිබාහිරව විධායක කළමනාකාරීත්වයේ නිලධාරීන් වරින් වර ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව රජය පිළිගන්නේද? ලංකා බැංකුව විසින් අභ්‍යන්තර ස්ථාන මාරු සිදු කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? මෙවැනි පදනමකින් තොරව ස්ථාන මාරුවීම් සිදු කිරීම බැංකුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු මෙන්ම බැංකුවේ කාර්ය සාධනය සඳහාද බාධා ඇති කරන බව රජය පිළිගන්නේද? එසේනම් මෙවැනි ක්‍රියා තුළින් බැංකු පද්ධතිය අඩපණ වීමේ වගකීම රජය විසින් බාරගනු ලබන්නේද? නොවේසේනම් මෙම කරුණු පිළිබඳව විමර්ශනයක් කර වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණීමට රජය කටයුතු කරන්නේද? නොවේසේනම් ඒ මන්ද? ගරු කතානායකතුමනි, නිදසුනක් හැටියට ප්‍රධාන අවදානම් නිලධාරී සහ අනුකූලතා නිලධාරී පත්වීම් සිදු කර මාස 2කට පසුව නැවතත් එම නිලධාරීන් පිළිවෙලින් අනුකූලතා නිලධාරී ලෙස සහ ශාඛා ණය නියෝජ්‍ය මහා කළමනාකරු ලෙසට ෂණිකව ස්ථාන මාරු කළ තිබෙනවා. තවත් උදාහරණයක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු 20/20/8/12 වැනි දින විකුණුම් හා හැසිරවීම් අංශයට සහ නැවත දින 21 තුලදී 20/20/9 දෙවැනි දින ප්‍රධාන මූල්‍ය නිලධාරී අංශයටත් මාරු කරලා තිබෙනවා. මේ වගේ අවිධිමත් මාරු කිරීම් නිසා ඉතාමත්ම බරපතල ගැටලුවකට ලංකා බැංකුව මුහුණ දෙනවා. 5 වෙනි ප්‍රශ්නය, මාස 2කට පෙර පිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් කෙටි කාලීන ශ්‍රේණිගත කිරීම සහ දිගු කාලීන ශ්‍රේණිගත කිරීම ඇතුළු ශ්‍රේණිගත කිරීම් රැසකින් ලංකා බැංකුව පහත හෙලා තිබෙනවා. There has been a downgrade of ratings. මෙසේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව downgrade වීමට හේතුව කුමක්ද? රජයේ දිගින් දිගටම රාජ්‍ය බැංකුවලට අනිසි ලෙස මැදිහත් වීම මේ සඳහා හේතු වූ බව රජය පිළිගන්නේද? ගරු කතානායකතුමනි, දෙවතාවක් ලංකා බැංකුව ශ්‍රේණිගත කිරීම Fitch ratings වලින් පහත හෙළලා තිබෙනවා. එක අවස්ථාවක B- සිට ට්‍රිපල් C දක්වා, තවත් අවස්ථාවක AA+ සිට AA- දක්වා. මේවායි මොනවද පළ විපාක? විශේෂයෙන්ම පළවෙනි ඩවුන්ග්‍රේඩ් එක, පළවෙනි ශ්‍රේණිගත කිරීම පහළ දැමීම තුළින් ණයවර ලිපියක් නිකුත් කිරීමේදී අමතර වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ ණයවර ලිපියක් නිකුත් කිරීම සඳහා අතිරේක තහවුරු කිරීමක් තවත් බැංකුවකින් ලබා ගන්න සිදුවීම තුළ දැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. එපමණක් නොවේ, දීර්ඝ කාලීන ඩොලර් ණය සඳහා වැඩි පොලි අනුපාතයකට අයවීම තුළින් ලංකා බැංකුවට මූල්‍ය අවාසියක් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රුපියල් ක්‍රෙඩිට් රේටින් පහත වැටි, රුපියලේ ක්‍රෙඩිට් රේටින් පහත වැටි AA+ එක AA- දක්වා, ඒ තුල there'll be a depletion of confidence, විශ්වාසනීයත්වය අඩුවීම පළුදුවීම සිදුවේ හැකි තිබෙනවා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, අපේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමා මේ සභාවේ අවස්ථාවන් රසකදී මේ රේටින්ග්ස් පිළිබඳව ශ්‍රේණිගත කිරීම පිළිබඳව වැඩි තැකීමක් දක්වලා නැහැ. මම ඒ එතුමාගේ අදහසුත් මම මේ අවස්ථාවේ හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. අවසාන ප්‍රශ්නය, ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශ්වයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. එවැනි සැලසුමක් රජයේ සතුවේද? එසේනම් ඒ පිළිබඳව තොරතුරු මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? එවැනි තීරණයක් ගැනීමට ඇති හේතු කවරේද? මම ගෞරවයෙන් ඉල්ලීමක් කරන අපේ නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය ඇමතිතුමාගෙන් කරුණාකරලා මම ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න, ඔය දිග හැල්ලක් කියාගෙන යන්නේ නැතුව කරුණාකරලා මේ අහපු ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලීමක්
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නවලට සියලුම ප්‍රශ්නට උත්තර දෙනවා. ඒ පමණක් නෙමෙයි, තම අදහසකුත් පළ කරන්න වෙනවා විපක්ෂ නායකතුමනි, ඔබතුමන්ලාගේ ආර්ථික කළමනාකරණය ගැනත්. ඒ නිසා කරුණා කරලා හොඳින් සවන් දෙන්නේ කියලත් මම මේ අවස්ථාවේදී මුලින්ම ඉල්ලා සිටිනවා. මේ අද ඉදිරිපත් කරපු ස්ථාවර නියෝග 27-2 යටතේ ඇසුපු එතුමා ඇසු පැනයට අදාළ DS ගුණසේකර සමාගම ලංකාවේ උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත් කේන්ද්‍රගතව ව්‍යාපාර කටයුතු සිදු කරන සමාගමක්. වසර 2015 සිට ඔවුන්ගේ ගිණුම් ලංකා බැංකුවේ කටුවන ශාඛාව මගින් සිදු කරන ලදී. ලංකා බැංකුවේ ජාලගත ගිණුම් ඇති බැවින් වෙනත් ප්‍රදේශවල සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතුවල ආදායම් ඔන්ලයින් බැංකින් ක්‍රමය හරහාද ඒ අයගේ ගිණුම් වලට බැර කරන්නට හර කරන්නට පුළුවන්. මේ සමාගමේ පවුලේ සමාජිකයන් සහ මෙම ගිණුමේ පුරෝගාමීයන් වර්ෂ 1958 සිට ලංකා බැංකුව සමග ගනුදෙනු කරලා තිබෙනවා. අවුරුදු 62ක් ගනුදෙනු කරලා තියෙන සමාගමක්. අදාළ සමාගමේ විගණනය කරන ලද ගිණුම් ප්‍රකාරව පසුගිය වර්ෂ 3 සඳහා 2017, 2018, 2019 යන සම්පූර්ණ කරන ලද ගිණුම් වර්ෂවල ගිණුම් වාර්තා ප්‍රකාරව සෑම වසරකම එම සමාගමේ රුපියල් බිලියන 10ක් ඉක්මවු සමස්ත ආදායමක් පෙන්නුම් කර තිබෙනවා. දීර්ඝකාලීන ව්‍යාපාරික සම්බන්ධතාවය සහ අදාළ සමාගමේ ශක්තිතාවය සැලකිල්ලටගෙන බැංකුවේ නිසි ක්‍රමවේදී අනුගමනය කරමින් එම සමාගමේ ඉල්ලීම් පරිදි රුපියල් බිලියන 3.1ක ලංකා බැංකුව විසින් අනුමත කරන ලදී. ඒ කියන්නේ දීර්ඝ කාලිනව තිබිච්ච පසුබිම ඔස්සේ සක්ෂිතා කරලා ඒ හරහා තමයි ඒ මුදල ලබා දීලා තියෙන්නේ. එහෙත් ඔවුන් එම මුදලෙන් රුපියල් බිලියන 2.1ක් පමණක් ණයක් ලෙස තොග රැස් කිරීම සඳහා උපයෝගී කරගන්නා ලදී. ලංකා බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් අපකරණ අය pledge loans ලබා දීම දීර්ඝ කාලයක පටන් සිදු කරන බව ඔවුන්ගේ වාර්තා අනුව පෙන්වා දී තිබේ. එසේ අපකරණ අය ලබා දීමේදී අනුගමනය කරන ක්‍රමවේදය ඉතාමත්ම සුරක්ෂිත ක්‍රමවේදයකි. මෙවැනි අපකරණ අය ලබා දීමේදී අනුගමනය කරනු ලබන්නේ ණය ලබා දෙන්නට යෝජිත තොගය අපයක් වශයෙන් pledge එකක් වශයෙන් තියාගෙන තමයි ඒ ණය නිකුත් කරන්නේ. ලංකා බැංකුව මෙරට පවත්නා වෙනත් වාණිජ බැංකු මෙන්ම මහා බැංකුවේ ලියාපදිංචි බලපත්‍රිලාභී බැංකුවකි. ඒ අනුව ඕනෑම නීත්‍යානුකූල ව්‍යාපාරික කටයුත්තක් සඳහා දායක වෙමින් ආරම්භයේ සිටම මේ දක්වා ක්‍රියා කොට ඇත. සමහරක් තැන්වලදී නැතුව මම ඒව ගැන කියන්නම්. විපක්ෂයේ ප්‍රශ්නයට අදාළ ණය මුදල ලබා දීම සඳහාද ලංකා බැංකුව නිසි ක්‍රමවේදය අනුගමනය කොට ඇත. එමෙන්ම එයින් පරිබාහිරව කිසිවක් සිදු වී නැත. තවද මේ සඳහා කිසිදු අදිසි හස්තයක් දේශපාලන හස්තයක බලපෑමක් සිදු වී නැත. මෙතනදී මම පොඩි මතක් කිරීමක් කරන්නට අවශ්‍යයි කථානායකතුමනි. 2015 පෙබරවාරි 27 වෙනිදා ඔබතුමන්ලාගේ ඒ කාලේ හිටපු නායකතුමාගේ උපදෙස් අනුව ලංකා බැංකුවම පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට රුපියල් බිලියන 10ක් ලබා දුන්නා විනාඩි 10ක කාලයක් තුළදී. මේ වගේ නෙමෙයි. විනාඩි 10ක කාලයක් තුළදී ලබා දුන්නා. එතකොට මේ ප්‍රශ්නේ ඔබතුමා අහන්න තිබුණා. මේ ප්‍රශ්නේ ඔබතුමාගේ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ මුලින්ම ඔබතුමා කියනවා ප්‍රධානතම රාජ්‍ය වාණික බැංකුවක් වන ලංකා බැංකුව ණය ලබා දීමේදී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති මොනවාද? ඒක අහන්න තිබුණේ එදා. මෙලෙස සිගරට් තොග රැස්කර පසු ලාභ ලබා ගැනීමේ අරමුණින් ණය ලබා දීම ලංකා බැංකුවේ ප්‍රතිපත්ති වලට එකගද? ඒ වගේම අහන්න තිබුණේ වෙන කොම්පැනියකට ලංකා බැංකුව කරන බිස්නස් එකටම රුපියල් බිලියන 10ක් විනාඩි 10කින් ලබා දීම ප්‍රතිපත්ති වලට එකගද කියලා අහන්න තිබුණා ඔබතුමාට. ඒත් එක්කම එය කිසියම් අදිසි හස්තයක හෝ දේශපාලනික බලපෑමක් මත සිදු කරන ලද්දක්ද කියලා අහන්න තිබුණා. ඒක ඇහුවෙත් නෑ එදා. නොයසේනම් මෙවැනි ණය මුදලක් ලබා දීමට බලපෑ හේතු සාධක කවරේද? ලංකාවේ පොලි අනුපාතයේ 3%කින් එක දවසකින් වැඩි වෙනකොට ඒ හරහා දැවැන්ත ප්‍රශ්න මුළු ආර්ථිකයටම වැඩි වෙනකොට ඔය ප්‍රශ්න ඇහුවේ නෑ එදා. අහන්න තිබිච්ච දවසේ එදා. ඊට පස්සේ ඇහුවා ණය මුදල අනුමත කිරීමෙන් බැංකුවට හෝ රටේ ආර්ථිකයට ලැබෙන වාසිය කුමක්ද? එදා අහන්න තිබුණා සිදුවෙච්ච වාසිය මොකක්ද බැංකුවට? සිදුවෙච්ච වාසියක් නැහැ. රටට දැවැන්ත හානියක් සිදු වුණා. ඒක ඇහුවෙත් නැහැ ගරු විපක්ෂ නායකතුමනි. තව එකක් අහන්න තිබුණා. ඔබතුමා අහුව තවත් අනිත් ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. මෙවැන්නක් සිදු කිරීම තුළින් බැංකුව මූල්‍ය ස්ථායිතාවයට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි රජය පිළිගන්නේද? ඒකත් අහන්න තිබුණා. ඒකත් ඇහුවනම් ඔබතුමාට පිළිතුරු දෙන්න තිබුණා ඒ කාලේ හිටපු අගමැතිතුමාට. ඇහුවේ නැහැ ඒ උනාට. නොයසේ නම් මේ මන්දත් කියලා ඇහුවා. ඉතින් ඒක ඇහුවෙත් නැහැ. ඉතින් මම පොඩි මතක් කිරීමක් කරලා දෙන්න අවශ්‍යයි. ඔබතුමා අද ගිහිල්ලා ඒ ගැන පොඩ්ඩක් විමසීම් කරයි කියලා මා හිතනවා. අපි ඔබතුමාගේ දැන් තියෙන ප්‍රශ්නෙට යමු. බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර ණය ලබා දීම සහ ඒ මත පොඩි ආදායම වශයෙන් ලබා ගැනීම ප්‍රධාන ආදායම් මූලයකි. රාජ්‍ය බැංකුවක් වශයෙන් ලංකා බැංකුව ලබන ලාභයේ අවසාන වශයෙන් රටේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා ලාභාංශ වශයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වේ. එසේම මෙම ණය මුදල මේ වන විට ඊට අදාළ පොලිය සහ ගාස්තුද සමග සම්පූර්ණයෙන් අය කරගෙන ඇති බවත් බැංකුවේ මූල්‍ය සායිතාවයට කිසිදු බලපෑමක් සිදු නැති බවත් මම මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ අනුව ලැබී ඇති තොරතුරු අනුව මෙම ගඩු දෙනුවෙන් ලංකා බැංකුව රුපියල් මිලියන 31,394,000ක් හම්බ කර තියෙන බවත් මම මතක කර දෙන්නට අවශ්‍යයි. මුළු එකෙම ගෙවලත් ඉවරයි. මිලියන 31ක් ලබා ගන්නත් ඉවරයි. ඉතින් මම හිතුවා ඔබතුමා සන්තෝෂ වෙයි. කිසිම මූල්‍ය සායිභාවයක කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. බැංකුවේ ස්ථායීභාවයට ප්‍රශ්නයකුත් වෙලා නැහැ. ඒ නිසා ඔබතුමාට ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. අර පෙරතිබිච්ච ගඩු දිනුව වගේ නෙමෙයි මුළු ලංකාවේම පොලි අනුපාත 3%කින් වැඩි වෙන ගඩු දිනුවක් නෙමෙයි මේක. මේ අවුරුදු 62ක කොම්පැනියකට ණය ලබා දෙන ක්‍රමවේදී ඉතාමත් පැහැදිලි ලෙස මේ අය කරලා තියෙන නිසා ඒ දවසේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා විනාඩි 10ක් කාලය තුළදී මේ දුන්න ගාන වගේ පස්කුණයක් දෙනකොට ඔබතුමාට මේ ප්‍රශ්නේ ඇසීමට බැරි වෙච්ච කෙනෙක් තමත් පොඩ්ඩක් කනගාටු වෙනවා. ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අදාළ ණය මුදල අනුමත කොට ඇත්තේ බැංකුවේ නිසි ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ අධිකාරීමේ බලය ඩෙලිගේටඩ් ඔතොරිටි සීමාවෙන් අනුගමනය කරමිනි. ශාඛා මට්ටමින් ණය මුදලක් ලබා දීමේදී ගනුදෙනුකරුවන්ගේ පියවීමේ ශක්තියතාවයේ සලකා බලන අතර කිසිදු ගනුදෙනුකට උපරිම සීමාවක් පනවා නැත. ඒ කියන්නේ එක බ්‍රාන්ච් එකකින් තව බ්‍රාන්ච් එකකට ගනුදෙනුවක් කෙරෙනවා නම් සීමාවක් නැති නිසා එක බ්‍රාන්ච් එකකින් එහෙම මුදල් ලබා දුන්නයි කියලා කිසිම හානියක් කිසිම කෙනෙකුට වෙන්නෙත් නැහැ. බැංකුවට සිදු වෙන්නෙත් නැහැ. බැංකුවට ඒක සාමාන්‍ය දැන් ඔන්ලයින් බැංකින් නිසා ඒක කරගෙන යන්න පුළුවන් කටයුත්තක් බව මම මතක් කරලා දෙන්නට කැමතියි. එබැවින් එම ශාඛාවෙන් ලබා දිය හැකි වෙනත් ණයවලට මෙම ගණ දෙනුවෙන් කිසිම අගතියක් සිදු වෙලා නැති බවත් මම මේ අවස්ථාවේදී ඔබතුමාට කියන්නට අවශ්‍යයි. මෙම ණය මුල ලබා දී ඇති කටුවන ශාඛාව පිහිට ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බල සීමාව තුල වන අතර මාතර දිස්ත්‍රික්කයේ නොවන බවත් මම ඔබතුමාට දන්වන්න කැමතියි. ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්න නිසා ආනිවැරදි කර බොහොම ස්තුතියි. Thank you. Thank you. Thank you. මෙම තුන්වෙනි ප්‍රශ්නය මෙම ණය මුදල ලබා දීම සඳහා අදාළ භාණ්ඩ තොගය අපයක් ප්‍රෙජ් එකක් ලෙස තබාගෙන ඇති අතර කොටස් වශයෙන් ණය මුදල් පියවන අවස්ථාවේදී ඊට අදාළ බඩු තොග නියමිත ක්‍රමවේදයට අනුව නිදහස් කර තිබේ. ඊට අදාළ විස්තර ඇමුණු එක ලෙස මම මෙතනදී ඉදිරිපත් කරනවා. මම ඒක මේ සභාගත කරනවා මේ පාර්ලිමේන්තුවේ අද. හතරවෙනි ප්‍රශ්නය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුව ප්‍රකාරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් ලංකා බැංකු පනත ප්‍රකාරව කටයුතු කරමින් හිටපු ලංකා බැංකු මහා කළමනාකරු KBS බණ්ඩාර මහතාව මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත. එම අවස්ථාවේදී KBS බණ්ඩාර මහතා ලංකා බැංකු සේවයෙන් විශ්‍රාම ගැනීමට තම අභිමතය මත ප්‍රකාශ කොට ඇත. ඔබතුමා කිව්වා වගේ එතුමාව අස්කරලත් නැහැ, එතුමාට යන්න කියලාත් නැහැ. එතුමාගේම අභිමතය අනුව එතුමා ඉදිරිපත් කළ දෙන ලිපියක් එතනින් ඈත් වෙලා යන්න. එයට අවසර දෙමින් ලංකා බැංකුව ඔහුට හිමි සාමාන්‍ය විශ්‍රාම වරප්‍රසාදද ඔහුට ලබා දී ඇත. ලංකා බැංකුව විසින් අභ්‍යන්තර ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී අනුගමනය කරනු ලබන්නේ මානව සම්පත් ප්‍රතිපත්ති කමිටුව විසින් අනුමත කරන ලද ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තිය වේ. ඒ අනුව ශාඛාවකට අනුයුක්ත වන සේවකයෙකු සඳහා නම් ප්‍රාදේශීය මට්ටමින් පවත්වනු ලබන ස්ථාන මාරුවීම් මණ්ඩලයෙන් අනුමැතිය ලබා දෙනු ඇත. මූලස්ථානයට සම්බන්ධ සේවකයෙකු සඳහා නම් මූලස්ථානයට සම්බන්ධ ස්ථාන මාරු මණ්ඩලයෙන් ලබා දෙනු ඇත. එයට අමතරව කළමනාකාරීත්වය බැංකුවේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් මූලික කරගෙන ලබන අතර තීරණ මතද ස්ථාන මාරුවීම් සිදු කරනු ඇත. එයින් මම ඔබතුමාට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු විපක්ෂ නායකතුමනි, කිසිම වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළ නැති බව අපි සනාථ කරනවා. 48ක් වූ විධායක කළමනාකාරීත්වය සඳහා අනුමත සේවක සංඛ්‍යාවෙන් 2021-04-30 වෙනි දින වන විට තිබූ හොරපාඩු 17ක් පිරවීමේදී බැංකුවේ ව්‍යාපාරික අවශ්‍යතාවය පිළිබඳව සපුරාම සලකා බලන ලදී. The common policy framework has been established and that it has been followed. මෙහිදී 2019-05-16 දින සිට ඇති වී තිබූ පුරප්පාඩු පිරවීමෙන් බැංකුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු සහ කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණ විය. ඒ සඳහා ඒ ලේඛනයත් මා අද සභාගත කරනවා. පස්වෙනි ප්‍රශ්නය රේටින්ග්ස් පිළිබඳව. මම හිතන්නේ මෙතනදී ඔබතුමා ප්‍රශ්න රාශියක් ඇහුවා. ඒත් මම ඒකට පැහැදිලි කරන්න. ලංකා බැංකුව තම මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස් ආයතනය සහ ඉක්‍රා ලංකා ලිමිටඩ් යන පිළිගත් ආයතන දෙකෙන් ලබාගෙන ඇත. මෑතකදී සිදු වූ බැංකුවල ශ්‍රේණිගත කිරීම් වල පහත යාමට මූලික ලෙස පදනම් වූයේ කොවිඩ් ව්‍යසනය සමග ආර්ථිකයේ ඇති වූ පසුබෑම හේතු කොටගෙන රටේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම් වල පහත යාමය. අපි දැක්කා 2010 සිට 2014 දක්වා සෑම වසරකම අපේ රේටින්ග්ස් එක වැඩි වුණා. රේටින් එක යහපත් අතට හැරුණා. මම ඔබතුමාට ඕන නම් ඒව එකින් එක ලබා දෙන්නම්. ඔබතුමාට මම ඕන නම් ඒක මේ ලබා දෙන්නම්. මේ මේ පාර්ලිමේන්තුවට ඕන නම් ඒක මේ මේ ටේබල් කරන්න පුළුවන්. ඒ වුණාට 2015 න් පස්සේ සෑම වසරකම අපේ රේටින් එක පල්ලෙහාට ගියා. ඒ කාලෙත් ඔබතුමාට මේ ප්‍රශ්නේ අහන්නට තිබුණා. අපරාධය ඇහුවේ නැත්තේ ඔබතුමාගේ නායකයාගෙන්, ඒ කාලේ නායකතුමාගෙන් අහන්න තිබුණා. ඔබතුමාට ඒක මට හිතෙන්නේ අමතක වෙන්නේ නැති එහෙම අහන්න. අදවත් ඒක ඇසීම ගැන මම සතුටු වෙනවා. මොකද මේ අවස්ථාවේදී කොවිඩ් වසංගතය නිසා අපිට යම් ආදායම් අහිමි වුණා. ඒ අහිමි වීම තුලින් අපිට බැරි වුණා ඒ අපි හිතපු මුදල්ම ලබා ගැනීමට. ඒ වුණත් අපිට පුළුවන් වෙලා තිබෙනවා ඉතාමත්ම යහපත් විදියට මේ රටේ කල්පනාකාරීත්වය කරන්නට. මම මතක් කරලා දෙන්නට ඕනේ මෙතනදී ගරු කථානායකතුමනි, අපි මේ රට බාර දෙනකොට 2014 අග වෙනකොට අපේ සංචිත තිබුණ ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක්. ඊට පස්සේ මේ අය බිලියන 10ක් එකතු කරගත්තා. මම සරල අංක ගණිතය විතරක් කියන්නම්. 8 ධන 10 කියලා කියන්නේ 18යි. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් සරහා බිලියන 2ක් මේගොල්ලෝ ගෙව්වා. එහෙමනම් බිලියන 2ක් ගෙව්වා නම් බිලියන 18න් 2ක් ඍණ බිලියන 16ක් තිනට ඕනේ. අපිට බාර දුන්නේ බිලියන 6.6ක් පමණයි. 18ක් 16ක් තිබිච්ච තැන තියෙනට ඕනේ තැන අපිට ලබා දීලා තිබුණේ 7.6ක් පමණයි. ඉතින් ඒ නිසා රේටින් එකේ යම් කිසි ආකාරයකට මේ ව්‍යසනයත් එක්ක යම් බලපෑමක් සිදු වුණා. අපි පිළිගන්නවා ඒක. ඒ වුණත් දැන් අපි ක්‍රමවේදයක් අනුව ඒක පැහැදිලි ලෙස කල්පනා කරගෙන යනවා. ඒ නිසා එයා හිතන විදිහට මේ කම්පාවල් අපිට දැනෙන්නේ නැති වෙන විදිහට අපිට පාලනය කරන්න පුළුවන් කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට අවශ්‍යයි. ලංකා බැංකුවේ දේශීය ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් ඉතා ඉහළ අගයක පවතින අතර ඉක්‍රා ලංකා ආයතනයට අනුව ලංකා බැංකුවේ දේශීය ශ්‍රේණිගත කිරීම AAA නෙගටිව් වන අතර ෆිච් රේටින් ආයතනයට අනුව බැංකුවේ දේශීය ශ්‍රේණිගත කිරීමට AA-LKA Outlook Stable වනු ඇත. මෙම පසුබිම තුළ ලංකා බැංකුවේ විදේශ ණය සඳහා වූ ශ්‍රේණිගත කිරීම CCC දක්වා පහළ දැමීම හුදෙක් ලංකා බැංකුවේ ගැටලුවක් නොවන අතර පසුගිය දෙසැම්බර් මාස ෆිච් රේටින් ආයතන විසින් සිදු කරන ලද රටේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම CCC දක්වා කාණ්ඩ දෙකකින් පහළ දැමීමෙන් නිසා ඒ සිදු වී බවත් මම මතක් කළ දෙන්නට ඕනේ. ඔබතුමන්ලාගේ කාලයේ 6-7 සැරයක් රේටින්ස් අඩු වුණා වගේ පසුගිය අවුරුද්දේ රේටින්ස් එකකින් අඩු වුණා. ඒ වුණත් අපි දැන් කරගෙන යන ක්‍රමවේදය අනුව අපි මේ රේටින්ස් නැවතවරක් ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙන බවත් මම මතක් කළ දෙන්නට කැමතියි. ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ ණය සඳහා වූ ශ්‍රේණිගත කිරීම සෑම විටම රටේ ඒ සඳහා වූ ශ්‍රේණිගත කිරීම සහ අනුරූප වන නිසා රටේ ශ්‍රේණිගත කිරීම පහළ යාම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවට අදාළ වී ඇති බව මම මතක් කර දිය යුතුයි. ඉතින් ඒ නිසා මේක රාජ්‍ය බැංකුවක අස්ථාවර භාවයක් හැටියට පෙන්වන්න මේ වෑයම් කරුවත් ඒක නොවන බවත් මම මතක් කර දෙන්නට අවශ්‍යයි. කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත කිරීම පහළ යාම තුළ ලංකා බැංකුවේ මූල්‍ය ස්ථායීභාවයට ලාභයට හෝ බැංකුව කෙරෙහි තැන්පත්කරුවන් හා ආයෝජකයන් තබා ඇති විශ්වාසනීය තත්ත්වයට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවත් මා මතක් කර දෙන්නට කැමැති. ඔබතුමා කිව්වා LCs ඕපන් කරන්න අමාරු වෙයි කියලා. ඒව තමයි මම හිතන්නේ බලාපොරොත්තු වුණේ. ඒනවා බලාපොරොත්තු වුණාට ඒවා කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙලා තියෙනවා ඒවා පාලනය කරගෙන ඉදිරියට ගෙන යන්න. ඒ බව බැංකුවේ 2020 වර්ෂයේ මුල් මාස 9 සඳහා නිකුත් කරන ලද මූල්‍ය වාර්තා සාක්ෂි දරන බවත් මා මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට කැමැති. ගරු කථානායකතුමනි, 2020 සැප්තැම්බර් 30 වැනි දිනෙන් අවසන් කාර්තුව තුළ කොරෝනා ව්‍යසනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් ඇති වූ බලපෑම් සමනය කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට උපරිම සැලසීම මධ්‍ය වූද බැංකුව රුපියල් බිලියන 16.6ක ශුද්ධ ලාභයක් වාර්තා කරපු බවත් මා මතක් කර දෙන්නට කැමතියි. එමෙන්ම එම වකවානුව තුළ පෙර වසරේ සිට සමගාමී වකවානුව හා සැසඳීමේදී බැංකුව 25%කින් තම ණය කලඹ වර්ධනය කරගෙන ඇති බවත් මතක් කර දෙන්නට කැමැති. 2020 දෙසැම්බර් 31 වැනි දින අවසන් මූල්‍ය වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තා තවමත් විගණනය අවසන් කර නොමැති නිසා අපට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට මේ මොහොතේ හැකියාවක් නැතත් තවදුරටත් අන් සියලු බැංකු අභිබවා ලංකා බැංකුව 2020 වසර සඳහා ඉහළම කාර්ය සාධනයක් වාර්තා කරනු ඇති බවද විශ්වාස කරන බවත් කීමට කැමැතියි. මෙතනදී මම හිතන්නේ විපක්ෂයේ අරමුණ තමයි රටේ තියෙන ප්‍රමුඛතම බැංකුව දුර්වල වෙලායි කියලා කතාව ජනගත කරන්නට ඒ ජනගත කිරීම වැරදි. එහෙම කිරීමෙන් වෙන්නේ අපේ රටේ ආර්ථිකයට යම් කිසි පහරක් හෙලීමට යන නිසා මම එහෙම කරන්නට එපයි කියන එක ඉල්ලීමක් මේ අවස්ථාවේදී කරනවා. මොකද අපි රටක් හැටියට මේ දුෂ්කර අවස්ථාවේදී මේ යන ගමනට සහයෝගය දෙන ලෙස තමයි මා ඉල්ලා සිටින්නේ ගරු විපක්ෂ නායකතුමාගෙන් සහ එතුමාගේ කණ්ඩායමෙන්. මොකද මේ අවස්ථාවේදී අපි එකතු වෙලා මේ ගමන ගියොත් තමයි අපිට සාර්ථකව ඉතාමත්ම ඉක්මනින් මේ රට නැවත වරක් ඉතාමත්ම හොඳ වර්ධන වේගයකට යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඔබතුමාගේ අන්තිම ප්‍රශ්නේ ඉතාමත් සරල ප්‍රශ්නයක්, මම ඒකට ඉතාමත් කෙටියෙන් උත්තර දෙන්නම්. ලංකා බැංකුව ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශ්වයකට විකිණීමට කිසිම අදහසක් ඉදිරිපත් කර නැති බව මා සනාථ කරනවා. මෙතනදී මා හිතන්නේ බොහෝ දෙනෙක් වෑයම් කරනවා මේ රට ප්‍රශ්නයක තියෙනවා, මේ ලංකා බැංකුවේ ගොඩනැගිල්ල විකුණන්න යනවා, ඒ වගේ කතාවල් කීමෙන් වෙන්නේ අපි උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා මා ඒකත් කියනවා, කරුණාකරලා ඒ වගේ කතාවල් කියන්නට එපා. ලංකාවේ තියෙන ප්‍රමුඛතම බැංකුව රැක ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. ඉතින් ඒ නිසා ඔබතුමාලාටත් මේ ඒ කාලේ ප්‍රශ්න ඇහුවේ නැතත් අද මේ ප්‍රශ්න ඇසීම ගැන මම සතුටු වෙන ගමන්ම, මට ඒකට උත්තර දෙන්නට පුළුවන් වීම ගැන මම සතුටු වෙන ගමන්ම මම ඉදිරියටත් ඉල්ලා සිටිනවා කවම විටවත් කිසිම විටවත් මේ වගේ ප්‍රශ්න අහලා රටේ මූලික බැංකුවක් අස්ථාවර කිරීමට වෑයම් කරන්න එපයි කියන එකත් මා මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් ඉතාමත්ම ඕනෑකමෙන් ඉල්ලා සිටිමින් පරිවර්තන ස්වල්පය අවසන් කරනවා.
පූජ්‍ය අතුරලියේ රතනහිමි.
ගරු කථානායකතුමනි, අද විශේෂයෙන් 27/2 යටතේ මේ ප්‍රකාශය කරන්න ඉඩ ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් අධිකරණ ඇමතිතුමා හෝ ඒ ඇමතිතුමාට අදාළ ආණ්ඩු පක්ෂයෙන් මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙයි කියලා. එක රටක් එක නීතියක් යන්න පොදුජන පෙරමුණේ මූලික මැතිවරණ පොරොන්දුවයි. ඉන් කියවෙන්නේ වාර්ගික ආගමික ප්‍රාදේශීය පදනම් වලින් ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට තුඩු දෙන පුද්ගලික නීතිවත් කොට රටේ සියලු දෙනා එක නෛතික පද්ධතියකට යටත් කෙරෙන බවයි. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වන ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍ය රූල් ඔෆ් ලෝ නම් සංකල්පයේ බලාත්මක භාවය පිළිගන්න රටකි. ඒ අනුව පාලක පාලිත සියලු දෙනාට ඉහලින් නීතිය ක්‍රියාත්මක වේ. ලංකා ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12.1 වගන්තියෙන් නීතියේ ආධිපත්‍ය ප්‍රකාශිතවම පිළිගැනේ. මුස්ලිම් විවාහ නීති යටතේ ක්‍රියාත්මක වන්නේ මහමත් නබිතුමාට ක්‍රිස්තු වර්ෂ 571 දෙවියන් වහන්සේ විසින් ලබා දුන් පණිවිඩය මත පදනම් වූ නීති පද්ධතියකි. කුරාණයේ සඳහන් මෙම නීතිය පිළිබඳව මුස්ලිම් ලෝකය තුළද එකඟතාවයක් නැත. මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන බොහෝ රටවලද මේ නීති ක්‍රියාත්මක වන්නේ නැත. මේ පිළිබඳ ඇමතිතුමා දැනුවත්ව ඇතයි සිතමි. ශ්‍රී ලංකාවේ 10%කට ආසන්න මුස්ලිම් ජනතාවක් ජීවත් වන අතර ඒ අයට විවාහය හා ඒ ආශ්‍රිත නඩු සඳහා අධිකරණ ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් විවාහ දික්කසාද නීති යටතේය. කාති උසාවි නමින් ක්‍රියාත්මක වන උසාවි පද්ධතියට නඩුකාරවරුන් පත් කරන්නේ හා වැටුප් ගවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ යටතේය. නමුත් මෙම විවාහ නීතිය පිළිබඳ අධිකරණ කොමිෂන් සභාවට කිසිම දැනුමක් ඇත්තේද? මුස්ලිම් පුරුෂයන් වෙනත් ආගමිකයන් එනම් බෞද්ධ, හින්දු හෝ ක්‍රිස්තියානි කෙනෙකු හා විවාහ වූ පසු 99%ක්ම එම පිරිස මුස්ලිම් ආගම වැළඳගත යුතුය. ඉන් පසු මුස්ලිම් විවාහ නීති යටතේ ජීවත් විය යුතුය. යම් විටක එම වෙනත් ආගම කෙනෙකු දික්කසාද වන විට එම අන්‍යාගමිකයන්ට පවා තමන් වැළඳගත් ආගම යලි වැළඳගෙන හෝ සාමාන්‍ය අධිකරණයට යාමට පැමිණ සාධාරණත්වයක් ලබා ගැනීමට ඉඩක් නොමැති බව ගරු ඇමතිතුමා දන්නේද? ඒ කියන්නේ හින්දු සිංහල බෞද්ධ කෙනෙක් විවාහ වුණොත් එයා පස්සේ කියනවා මට අධිකරණයට ගිහලා ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියලා. ඒ කියපු හැම වෙලාවෙම කාති උසාවියෙන් විසඳ ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. නීතිය පසඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්ව සාධාරණ ව්‍යුත්තය. එමෙන්ම ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12.1 වගන්තියේ මෙසේ කියවේ. කිසියම් පුරවැසියෙකු වර්ගය, භාෂාව, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය. එනමුත් ලංකාවේ පුජ්‍යල නීතීන් බලාත්මක කරන්නේ පුරවැසියන් වාර්ගිකත්වය, ආගම, උපන් ස්ථාන, ස්ත්‍රී පුරුෂ භාවය ආදී මත පදනම් වේ. යනුව විවාහ දික්කසාද නඩත්තු දේපොළ අනුප්‍රාප්තිය දේපොළ අයිතිවාසිකම් දරුකමට හදා වැඩෑ ගැනීම ආදී සිවිල් නෛතික කටයුතු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් නීතීන් පැනවෙන පුජ්‍යල නීතීන් ක්‍රියාත්මකය මේවායේ වළංගුභාවය හේතුවෙන් උක්ත මූලික අයිතිවාසිකම් අනෙත් මූලික මානව අයිතිවාසිකම්ද කඩවේ මේ අනුව ඉතා පැහැදිලි අසාධාරණයන් හා අයුක්තීන් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය කළ හැක. එනමුත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 16 වගන්තිය මගින් මූලික අයිතිවාසිකම් කඩවන්නා වූ ලිඛිත අලිඛිත නීතීන්ගේ බලාත්මකභාවයද පිළිගෙන තිබේ. ඒ හේතුවෙන් අධිකරණ හා මේ අයුක්තියට හා අසාධාරණයට එරෙහිව කිසිදු ප්‍රතික්‍රමයක් කරගත නොහැකි තත්ත්වයක් පවතී. මේ අනුව මේ උත්තරීතර පාර්ලිමේන්තුව හරහා මේ නෛතික තත්ත්වය වෙනස් කරගත යුතු ඇත. එක රටක් එක නීතියක් යටතේ බහුතර ජනතාවක් ඡන්දය දුන්නේ මේ ආණ්ඩුවට ඒ නිසාය. කාති උසාය මගින් 12 වගන්ති යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ගරු අමාත්‍යතුමා පිළිගන්නේද? ඒවා ඉවත් කිරීමට පියවර ගන්නේද? විවාහයක් සිදුවීමට දෙදෙනෙකු අතර එකඟතාවයක් තිබිය යුතු බව සම්මත ශිෂ්ට ලෝකයේම පිළිගෙන ඇත. ගරු කථානායකතුමනි, විවාහයක් යනු දෙන්නෙක් අතර එකඟතාවයක් මිසක් සහෝදරයෙක් හෝ අම්මා තාත්තාගේ එකඟතාවයක් නොවේ. නමුත් මේ කාති උසාවිය මගින් පිළිගන්නේ අර කුරාණයේ තියෙන වගන්ති. එහෙත් මුස්ලිම් විවාහ නීතිය යටතේ පුරුෂයෙකු හා කාන්තාවක් විවාහ වීමේදී කාන්තාවගේ කැමැත්ත අවශ්‍ය නැත. මෙවැනි පුරුෂාධිපත්‍යයක් සහිත ආචීර්ණ කල්පිත නීති පවත්වාගෙන යාමට ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ තවදුරටත් කටයුතු කරන්නේද? කොටින්ම විවාහ සහතිකයේ අත්සන් කිරීමටවත් විවාහ වන කාන්තාවට අයිතිවාසිකමක් නොමැත. මුස්ලිම් නීතිය මගින් විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ගරු ඇමතිතුමා පිළිගන්නේද? මුස්ලිම් නීතිය නිසා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය බව අපගේ අදහසයි. අවුරුදු 12ට අඩු දැරියන් පවා කාතිවරයාගේ අවසරය ඇතිව සහ 12ට වැඩිනම් කාති අවසරය නැතුව වැඩිහිටි පිරිමින්ට විවාහ කර දිය හැකිය. මේ தත්ත්වය වෙනස් කිරීමට පියවර ගන්නේද? විවාහ ලියාපදිංචි කිරීමේ ෆෝරමේ මනාලිය ගියා මනාලයේ උපන් අවුරුදු සඳහන් නොවීම පිළිබඳ ඔබතුමා දැනුවත්ද? ශ්‍රී ලංකා පුරවැසියන් හට වැඩිහිටි මුස්ලිම් කාන්තාවන් හට විවාහය සඳහා ස්වාධීනත්වයක් නැති බව ඔබතුමා දන්නේද? ඒ කියන්නේ වැඩිහිටි මුස්ලිම් කාන්තාවකට විවාහයක් කරගන්න ඉඩක් නැහැ මේ කාති උසාවිය මගින්. විවාහය සඳහා මනාලියන්ගේ කැමැත්ත අවශ්‍ය නැති බව ඔබතුමා දන්නේද? විවාහ ලියාපදිංචි කිරීමේ ලේඛනවල මනාලියගේ අස්සන ලිවීමේ අවශ්‍ය නොවන බව ඔබතුමා දන්නේද? මුස්ලිම් සමාජයේ බහුවිවාහ තුලින් දරුවන් හට බරපතල ප්‍රශ්න ඇති වෙන බව ඔබතුමා දන්නේද? කාති උසාවියල නඩුකාරයන් හා නීතිවේදීන් වීමට කාන්තාවන්ට තහනම් බව ඔබතුමා දන්නේද? මුස්ලිම් විවාහ හා නීතිය අදාළ නීති සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යංශයේද ජමීතුල්ලා උලමා සංවිධානය යන්න මේ ගරු සභාවට දැනුම් දෙන්නේද? බොහොම ස්තුතියි.
තුමනි, මම හිතන්නේ ගරු පූජ්‍ය අතුරලේ රතන හාමුදුරන් වහන්සේ ඉතාමත්ම වැදගත් යෝජනාවක් ඉදිරිපත් කෙරුවේ, විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරියක් හැටියට කාන්තා සංසදයේ සභාපතිතුමිය හැටියට මම මේ යෝජනාව ස්ථිර කරනවා. මේ රටේ හැම දරුවෙකුටම අවුරුදු 18 වෙනතෙක් ඉගෙනීමේ අයිතිවාසිකම අපි තහවුරු කරන්න ඕන. මොකද ඒක ළමා ප්‍රඥප්තිය අපි අත්සන් කරලා තියෙන දෙයක්. ඒ නිසා ජාති ආගම් කුල ભેද වලින් තොරව හැම දරුවෙකුටම අවුරුදු 18 වෙනකන් තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න තියෙන ඒ අවස්ථාව අපි තහවුරු කරන්න ඕන. ඒ වගේම අපි ව්‍යවස්ථාවේ ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව සීළු දෙනාටම එක අයිතිවාසිකම් තහවුරු කරන්න එකඟ වෙලා තියෙනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලට අත්සන් කරලා කාන්තාවන්ට ජාති ආගම් කුල ભેද පදනම වෙනස් කොට සැලකීමට එරෙහිව සීඩා ප්‍රඥප්තියට අපි අත්සන් කරලා තියෙනවා. ඒ නිසා අපි අවුරුදු ගණනාව මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාන්තා සියලුම කාන්තාවන්ට එකම නීතියක් යටතේ තමුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරලා දෙන්න ඕන කියන අදහස අපි ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් විවාහ දික්කසාද වීම නීතිය හරහා කාන්තාවන්ට විශාල අසාධාරණ වෙනවා කියලා මේ කාන්තාව අපිට ඇවිල්ලා පැමිණිලි කරලා තියෙනවා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් යෝජනාවක්. ඒක මම කාන්තා මන්ත්‍රීවරියක් හැටියට කාන්තා සංසදයේ සභාපතිතුමිය හැටියට මම ඒක ඒ යෝජනාව ස්ථිර
කරනවා. ගරු කථානායකතුමනි,
yes honorable rauf king, I just want to mention this. Now ape sudarshini fernando pullu pulle amathithumiya then කියපු කතාවේ පුද්ගලික නීති සම්භාරයක් තියෙනවා මේ රටේ. ඉතින් පුද්ගලික නීති පිළිබඳව තියෙන සමහර ගැටලු निराකරණය කිරීම සඳහා විශේෂයෙන් මුස්ලිම් විවාහ නීති නිරාකරණය කිරීම සඳහා ඇතුළු ගැටළු නිරාකරණය කමිටුව පත් කරලා කමිටු නිර්දේශ දැන් පනතක් හැටියට අපේ අධිකරණ අමාත්‍යතුමා සභාවට යෝජනා කරන්නට දැන් සූදානම් සිටිනවා කියලා අපි දන්නවා. මේ පිළිබඳව අපි මන්ත්‍රීවරුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් එකතු වෙලා එතුමිය කියපු පරිදි කාන්තාවන්ට තියෙන සමහර ප්‍රශ්න පිළිබඳව අපි අධ්‍යයනය කරලා ඒව ඔක්කොම නිරාකරණය කරන්නටත් මේ රටේ පොදු නීතියට සමානව ඒ වයස් සීමාවන් අනිකුත් දේවල් සංශෝධනය කරන්නටත් අපි එකඟ වෙලා තිබෙනවා. එබැවින් අපේ අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු මේ කාරණා පිළිබඳව ඊට වඩා ගැඹුරට සලකා බලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා අපේ අධිකරණ අමාත්‍ය හරහා මේ සංශෝධන මේ නිර්දේශ කරලා තියෙන සංශෝධන වහාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නටයි කියලා. ඒක අපේ
ඉල්ලීම. සම්බන්ධව ඉදිරි දිනයකදී අධිකරණ ඇමතුමා විසින් උත්තර දෙනවා.
ඔව් රාමන් මන්ත්‍රීමා.
මේ විශේෂයෙන්ම මේ රතන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු යෝජනාව ගැන දැන් මේ රටේ පුද්ගල නීති කීපයක් තිබෙනවා. ගරු කතානායකතුමනි.
Yes,
sir. දැන් ඇත්තටම අපේ ඇමතිතුමියත් මේ යෝජනා කෙරෙහි ස්ථිර කරලා වැරදි. මේ 27 අතුරේ රතන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු එක. මේ ඇමතිතුමා මේ සම්බන්ධ නැති නිසා ඉදිරියේදී අපි මේකට උත්තර දෙනවා. මේක විවාදයෙන් නොගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේක වැරදි.
ඔව්. මේ විවාදයකට උදම්.
තානායකතුමනි මේක දැනුවත් කිරීමක් සම්බන්ධව මේ කතා කරන්නේ.
ඒක
විශේෂයෙන්ම මේ මුස්ලිම් විවාහ ධිකසාද නීතියේ තියෙන යම් යම් අඩුපාඩු ගැටලු ගැන පෞගේ අපේ ආණ්ඩුවේදී කමිටුවක් පත් කරලා ඒක ඒවා නිවැරදි කරලා ඉදිරිපත් කරන්න වර්තමාන අධිකරණ ඇමතුමාට ඒක බාර දීලා
තිබෙනවා.
ඒක තමයි. තව එක අවසාන වශයෙන් ඇමතුමාට බාර දීලා තියෙනවා. අනිත් එක තමයි ගරු කතානායකතුමනි මේ රටේ මුස්ලිම් විවාහ නීතිය විතරක් නෙමෙයි උඩරට නීතිය ඊළඟට දේශවලාම් නීති වගේ
පුද්ගල නීති හරි. ඉතින් ඒක බොහොම ස්තුතියි. හරි.
කතා කරන්නේ. මේක ඕන යෝජනාවක් ගෙලලා කතා කරන්න පුළුවන්.
මේ වෙලාවට කතා කරන්න.